SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි දැන් මොහොතකට කලින් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමන් දුන්නා ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියේ නුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙලා තියෙන ඒ නොසන්සුන්කාරී වාතාවරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳව දැන් අපි කල්පනා කරමු. ලෝවට අන්තර්ජාතික ප්‍රවෘත්ති සමාලෝචනයේදී අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය කොයි වගේද කියලා මා කැමැති අද දවසේදී එතනින් සාකච්ඡාව පටන් ගන්න. සුපුරුදු විදිහට ලෝවට විශේෂාංගයට මේ තොරතුරු විග්‍රහයට අදත් සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්ති ජාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන්
අපි දැක්ක මේ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික ප්‍රධාන මාධ්‍ය BBC, CNN, අල් ජසීරා, AFP වගේ ඔබ සේවය කරන මාධ්‍ය ආයතන මේ වගේ මාධ්‍ය ආයතන විවිධ ස්වරූපයෙන් මේ ලංකාවේ ඇති වෙලා තියෙන මේ ව්‍යවුල්කාරී වාතාවරණය වාර්තා කරනවා. අපි කැමති දැනගන්න එක් එක් මාධ්‍ය කොහොමද මේ ලංකාවේ වාතාවරණය දැක්කේ කියලා.
දිලක්ෂ විශේෂයෙන්ම ජාත්‍යන්තර අභ්‍යලෝත් රූපවාහිනී මාධ්‍යවලට මේක ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් වුණා පහුගිය දින කිහිපෙදීම. ඒ වගේම අනෙකුත් අන්තර්ජාතික මාධ්‍යයටත් මේක ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබුණා. ඒක ඇත්තරම දින කිහිපයක් ඒ විදිහටම ප්‍රධාන සිරස්තල යටතේ පවතින තත්ත්වයටත් පත් වුණා. මේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ ප්‍රථම වතාව තමයි මේ විදිහට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම. ඒකත් ජාත්‍යන්තර වශයෙන් ලොකු කතාබහට පත්වෙච්ච මාතෘකාවක් වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව අන්තර්ජාලය පාලනය කිරීම සහ ෆේස්බුක් වගේ ඒ සමාජ ජාල අත්හිටවීම නැත්තම් ඒවා සීමා කිරීම ඒකත් ලොකු ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වුණා. මොකද ලෝකේ බොහෝ රටවල මෙවැනි දෙයක් අහන්නට ලැබිලා තිබුණේ නැහැ මීට කලින්. ඒ නිසා වෙනුත් මේක ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා.
ඔව් අමල්, අපි දැන් මේ ප්‍රධාන ධාරාවේ අන්තර්ජාතික මාධ්‍ය ලංකාවේ තොරතුරු වාර්තා කළේ කොහොමද කියන කාරණාව පිළිබඳව ටිකක් ගැඹුරින් සලකා බලද්දී අපි දුටුවා මේක මේ ආගම් වර්ග දෙකක් අතර සිදුවෙන ඝට්ටනයක් විදිහටයි ඔවුන් වාර්තා කරලා තිබුණේ කියලා. ඇත්තටම ඇයි අන්තර්ජාතික මාධ්‍ය මෙවැනි වූ ප්‍රවණතාවයකට යොමු වුණේ? කියන්නේ ලංකාවෙන් හරියට තොරතුරු ඔවුන්ට වාර්තා වෙලා නැද්ද? නැත්නම් ඔවුන්ගේ ලංකාවේ සිටින වාර්තාකරුවන් මේක හරි ප්‍රතිරූපේ ලංකාවට දීලා නැද්ද? මොකක්ද මෙහිදී සිද්ධ වෙලා තිබුණේ?
ඔව් දිලක්ෂ, මෙතන ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ ඇත්තටම සිද්ධ වෙන කාරණාව සරලව ප්‍රකාශ කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. විශේෂයෙන් අපි ගත්තොත් අල් ජසීරා මාධ්‍ය, ඒ වගේම BBC වගේ ඒ ජාත්‍යන්තර රූපවාහිනී මාධ්‍ය මේක වාර්තා කළේ බෞද්ධයන් මුස්ලිම් වරුන්ට විරුද්ධව කරපු කෝලාහලයක් හැටියටයි. ඉතින් ඒක ඇත්තට බැලුවොත් ආගමික යුද්ධයක් හැටියට තමයි පිළිඹු උනේ. ඒකට හේතුව උනේ ලෝකේ අනෙකුත් රටවල හුඟක් මේ මුස්ලිම් වරුන් ආගමික කොට්ටාසයක් හැටියට තමයි හඳුන්වන්නේ. ලංකාවේ අපි මුස්ලිම් වරුන් ඇත්තටම වෙනත් සුවිශේෂ ජන කොට්ටාසයක්, එහෙම නැත්නම් සුළුතර ජන කොට්ටාසයක් හැටියට අපි ශ්‍රී ලංකාවේදී හැඳුන්වුවට ජාත්‍යන්තර වශයෙන් ඔවුන් ආගමික කණ්ඩායමක් හැටියට තමයි පිළිගැනීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේක ඇත්තටම මේ වාර්තා කිරීමේදී ආගමික යුද්ධයක් හැටියට සඳහන් වෙන්නේ. ඒකට තවත් කාරණාවක් වෙන්නේ මේ හුඟක් අවස්ථාවලදී සිංහල අන්තවාදී කණ්ඩායම් වලට නායකත්වය ලබා දීලා තිබුණේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා වීම. විශේෂයෙන්ම අන්තර්ජාලයේ මුදා හැරලා තිබිච්ච සමහර ඒ වීඩියෝ පට පාවිච්චි කරලා තිබුණා මේ අවස්ථාවේදී අන්තවාදීන්ගේ කටයුතු විරූපණය කිරීමට. එහිදී අවාසනාවකට වගේ වැඩි බහුතරයක්ම තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නායකත්වය දුන්නු ඒ එහෙම නැත්නම් ඔවුන් විසින් ජනතාව කුපිතකරණය වගේ ප්‍රකාශ කරපු දේවල් තමයි මේ පාවිච්චි කළ තිබුණේ අන්තර්ජාතික මාධ්‍ය. ඉතින් මේ නිසාවෙන්ම තමයි ඇත්තටම රජයත් සමහර විට මේ සමාජ ජාල වෙබ් අඩවි තහනමට ලක් කරන්නට හේතු වුණේ. මොකද එවැනි සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් තමයි මේ අන්තවාදී කොටස් විශේෂයෙන්ම බෞද්ධ අන්තවාදී කොටස් මේ කටයුත්ත කරේ. නමුත් අවාසනාවකට වගේ මේක ජනවාර්ගික අර්බුදයක් වුණාට බහුතරය ජාත්‍යන්තර මාධ්‍ය පිළිඹුනේ මේක ආගමික කොටස් දෙකක් අතර මේ බෞද්ධයන් සහ මුස්ලිම් වරුන් අතර ඇතිවෙච්ච ආගමික සටනක් හැටියට තමයි මේක පිළිඹුනේ.
ඔව්, ඒත් එක්කම අපි දැක්කාමල් මේ මියන්මාරයේ රොහිංයා වරුන් සහ මේ බෞද්ධ ආගමික ජනතාව අතර ඇති වුණේ අර්බුදයට සමාන කරලා තිබුණා කියලා මේ ලංකාවේ ඇති වුණු මේ අර්බුදය. එතකොට අන්තර්ජාතික මාධ්‍ය එවැනි ප්‍රවණතාවකටත් යොමු වෙලා තිබුණා අපි දැක්කා. ඔවුන් එවැනි සංසන්දනයකට ගියේ ඇයි?
මේකට කරුණු කීපයක් තිබුණා දිල්රුක්ස්. විශේෂයෙන්ම මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන් රොහිංග්‍යා මුස්ලිම් වරුන්ට විරුද්ධව ගෙන යන ඒ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ තත්ත්වයටත් සංසන්දනය කිරීමට ලක් වුණා. විශේෂයෙන්ම මේ රූපවාහිනී මාධ්‍යවල තමයි මේක සිද්ධ වුණේ. මේකට තවත් හේතුවක් වුණේ මියන්මාරයේ ඒ කටයුතු කරන අන්තවාදී බෞද්ධ කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ බොදු බල සේනාව වගේ කණ්ඩායම් අතර තියෙන සම්බන්ධයත් මෙතනදී නැවතත් ඉස්මතු වුණා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ මේ ඇති වෙලා තිබිච්ච අර්බුදයට බොදු බල සංවිධානයේ ඍජුවම සම්බන්ධ නොවුණත් මෙතන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමේදී ඔවුන් ඒ බොදු බල සේනාවත් මේකට ආඳගෙන තිබුණා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මියන්මාරයට සංසන්දනය කිරීමක් සිද්ධ වුණේ.
ඔව්, යම් කිසි තැනක මේ නිශ්චිත වශයෙන් අපිට ආරංචියක් තියෙනවද මේ බොදු බල සේනා සංවිධානයේ මේ ක්‍රියාදාමයට වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධතාවක් දක්වනවා කියලා?
ඇත්තම දිලුක්ෂි, මේ අවස්ථාවේදී නම් එහෙම සාක්ෂියක් කොහෙවත් ලැබිලා තිබුණ නැහැ. බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේලා මේ සිද්ධියේදී මුලින්ම ජීවිතක්ෂර පත්වෙච්ච සිංහල තරුණයාගේ මරණයට සහභාගී වෙලා තිබුණා. ඊට ඇරෙන්නට ඔවුන් කිසියම් විදිහකින් මේ ප්‍රචණ්ඩ කටයුතු වලට සම්බන්ධ වුණයි කියන සාක්ෂියක් නම් මතුවලා තිබුණේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙවීම වෙනුවෙන් අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලෙනුත් බොදු බල සේනාවට සම්බන්ධයි කියලා එවැනි සාක්ෂියක් තිබුණේ
නැහැ. දැන් අමල මේ සමාජ ජාලා වෙබ් අඩවී අවහිර කිරීම සම්බන්ධ වන කාරණය පිළිබඳව කතා බහ කරද්දී අන්තර්ජාතික මාධ්‍ය විශේෂිත අවධානයක් මේ සම්බන්ධවත් යොමු කළ තිබුණා කියලා ඔබ සඳහන් කළානි කලින්. දැන් ඒ පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරන්න මම කැමතියි. මොකද මේ පළවෙනි වතාවට තමයි අපිට ලංකාවෙනුත් ඒ වගේම මම හිතන්නේ මේ ලෝක ජන ප්‍රජාවටත් මේක අලුත් අත්දැකීමක්. මේ සමාජ ජාලා වෙබ් අඩවි කොහොමද අවහිර කරන්නේ? විශේෂයෙන්ම මේ නුවර ප්‍රදේශයට පමණක් සමාජ ජාලා වෙබ් අඩවි විශේෂයෙන් අවහිර කරලා තිබුණා. මේ වගේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් කොහොමද මේක අවහිර කරන්නේ කියන කාරණාවත් ටිකක් විශේෂිත තත්වයක්. කොහොමද ලංකාවේ මේ වෙනකොට මේ තත්ත්වේ ක්‍රියාත්මක වෙන්නේ?
විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව තමයි මේක මැදිහත් උනේ. ඔවුන් කරේ සියලුම අන්තර්ජාල සේවාවන් ලබා දෙන සමාගම් වලින් ඉල්ලීමක් කළා නුවර දිස්ත්‍රික්කයේ තුල අන්තර්ජාල සේවා අත්හිටවන්න. එතකොට කිසිම කෙනෙකුට අන්තර්ජාලයට පිවිසෙන්න බැරි වුණා නුවර ප්‍රදේශයේ ඇතුළේ ඉඳලා. රට තුල අනිත් ප්‍රදේශවල Facebook වලට ඇතුළු වෙන්න අවහිර කරා. විශේෂයෙන් WhatsApp එක බැලුවොත් Tamanට කෙටි පණිවිඩයක් යවා ගන්න එක අවස්ථාව තිබුණා. නමුත් පින්තූර සහ වීඩියෝ ෂෙයා කිරීම තමයි අත්හිටවලා තිබුණේ. ඉතින් මේ WhatsApp එක සම්පූර්ණයෙන්ම තහනම් කළේ නැහැ. මෙතන අපිට පේනවා WhatsApp එකේ මොකක් හරි පින්තූරයක් ලැබිච්ච බව. නමුත් ඒක බලන්න බැරි වෙන විදිහට තමයි මේ WhatsApp ජාලාව අවහිර කරලා තිබුණේ. ඉතින් මේකේ අපි කියන ඉමේජ් ෂෙයාරින් එක විතරයි නතර කරලා තිබුණේ. නමුත් ඊට අමතරව කෙටි පණිවිඩයක් හැටියට WhatsApp එක පාවිච්චි කිරීම අවහිර කරලා තිබුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම සුවිශේෂ අත්දැකීම. වෙන කිසිම රටක මේ විදිහට සමාජ වෙබ් ජාලා වාරණයට ලක් කරලා තිබුණේ
නැහැ. දැන් අපිට දැනගන්න ලැබෙනවා මල් මේ VPN වගේ ක්‍රමෝපායන් අනුගමනය කරමින් මේ Facebook සහ අනිකුත් අන්තර්ජාල මාධ්‍ය වලට පිවිසෙනට ශ්‍රී ලාංකික ඇතැම් පිරිස් කටයුතු කරන මේ හරහත් යම් කිසි අනතුරුදායක තත්වයක් උද්ගත වෙන්නට ඉඩ කඩක් තියෙනවායි කියලා. දැන් මේ සම්බන්ධව මොකක්ද තියෙන වාතාවරණය ලංකාවේ? ඕනම කෙනෙකුට මේ VPN කියන ක්‍රමෝපාය හරහා අන්තර්ජාල මාධ්‍ය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවද?
ඔව්, අතරම දිලුක්ෂ, මේ VPN පාවිච්චි කිරීම ඉතාමත්ම කෙටි කාලයක් තුර ප්‍රචලිත වුණා මේ ප්‍රශ්නේදී. විශේෂයෙන්ම Facebook එකට පිවිසෙන් හුඟක් අය VPN පාවිච්චි කරන්න පටන් ගත්තා. නමුත් VPN එක පාවිච්චි කරාට ප්‍රශ්නේ වුණේ රට පුරාම වාගේ අන්තර්ජාලයේ ඒ වේගය සෑහෙන සීමා කරලා තිබුණා. ඉතින් VPN එකක් පාවිච්චි කරනවා නම් මේ VPN එක සඳහා යන ඒ අන්තර්ජාලයේ බෑන්ඩ්විඩ්ත් එක ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් යනවා. නමුත් මුළු රටේම අන්තර්ජාල වේගය අඩු කරපු නිසා VPN එක පාවිච්චි කරලා සාර්ථකව මේ වැඩේ කරගන්න බැරි වෙන තත්ත්වයට පත් කරලා තිබුණා.
ඔව්, අන්තර්ජාතික මාධ්‍ය ශ්‍රී ලංකාවේ තත්ත්වය එවැනි වූ ආකාරයෙන් වාර්තා කරද්දී මා කැමැති තවදුරටත් මේ අද දවසට සුවිශේෂ වුණු කාරණයක් සම්බන්ධව ලංකාවේ පවතින වාතාවරණය පිළිබඳව කරුණු විමසා දැනගන්නට. අපි දන්නවා මල් අද සිකුරාද දවස මුස්ලිම් වරුන්ට ඉස්ලාම් භක්තිකයන්ට විශේෂිත වූ දවසක්, ඔවුන් පල්ලි යන දවසාද. ඉතින් අද වගේ දවසක් ටිකක් සුවිශේෂී. දැන් ලංකාවේ පැත්තෙන් ගත්තොත් එහෙම ආරක්ෂාව සම්බන්ධයෙන් කොයි වගේ වාතාවරණයක්ද මේ මුස්ලිම්වරු පල්ලි යන දවස සම්බන්ධයෙන් අරගෙන තියෙන්නේ? යම් කිසි විශේෂිත ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද?
ඔව් දිරිස, දැන් රජය පැත්තෙන් ඒ වගේම ආරක්ෂක අංශ වලින් බලපුවම නම් ඔවුන් සිකුරාදා තියෙන ඔවුන්ගේ ඒ යාඥා කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව ලබා දෙනවයි කියන ඒ ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා. ඒ එක්කම මුස්ලිම් වරුන්ගේ පැත්තෙන් බලපුවම ඔවුනුත් යම්කිසි පියවරක් ගත්ත බව අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ සිකුරාදා යාඥාව තියෙන හැමදාම හවස එකට. නමුත් මේ අවස්ථාවේදී ඒ පල්ලිවල තියෙන යාඥා වෙලාවන් වෙනස් කළයි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම පිරිමි අය තමයි මේ ආඥාවලට සහභාගි වෙන්නේ. ඔවුන් සියලු දෙනාම එකම අවස්ථාවේදී නිවසෙන් බැහැර නොවෙන්නට පල්ලිවල වෙන වෙන වෙලාවල්වලට සම එක පල්ලියක දවල් 12ටත් අනිත් එකේ 12 මාරටත් අන්න ඒ වගේ විදිහට මේ යාඥා තියෙන වෙලාවල් වෙනස් කරන්න කටයුතු කළ තියෙනවා. මොකද ඒ සියලුම දෙනාම එකම වෙලාවේදී පල්ලිය නැතිව ගෙදර කවුරු හරි පිරිමි කෙනෙක් නවත්තලා ගිහිල්ලා අනිත් අය ඊට පස්සේ වෙලාවක යාඥාවලට සහභාගි වෙන වගේ විදිහට මේ සිකුරාදා ඒ පල්ලිවල තියෙන කටයුතු වල වේලාවන් වල වෙනසක් වුන් සිද්ධ කළා තියෙනවා.
දැන් ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුණු මේ තත්ත්වය පිළිබඳව ජිනීවාවලත් අවධානය යොමු වෙලා තිබුණා. ඔබ දන්නවා මේ වෙනකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පැවැත්වෙන කාල සීමාව නොබෝ දිනකින්ම ශ්‍රී ලංකාව සම්බන්ධවත් යම් අවධානයකට ලක්වීමට නියමිතයි. ලංකාවේ ඇති වුණු මේ සිදුවීමත් ජිනීවාවල විශේෂිත අවධානයට ලක් වෙලා තිබුණා. මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සයිඩල් හුසේන් මේ සම්බන්ධව විශේෂිත ප්‍රකාශයකුත් නිකුත් කළා තිබුණා. ලංකාවේ ඇතුණු මේ තත්ත්වේ ජිනීවාවල කොයි වගේ අවධානයකට දලක්ුණේ? එහිදී සයිඩල් හුසේන් කොයි වගේ ප්‍රකාශයක් දිනිකුත් කළේ? ඔහුගේ ප්‍රකාශයට අන්තර්ගත වෙලා තිබුණු කරුණු මොනවද කියන කාරණාවත් අපි මීළඟට අවධානයට යොමු කරමුම.
දිනුක්ෂත්‍රම මේ සයිඩ් අල් හුසේන්ගේ සහෝදරේ නුවර මේ සිද්ධි නැති වෙන අවස්ථාවේදී ඔහු ලංකාවේ සංචාරය කරමින් හිටියේ. ඔහු තමයි බිම්බෝම්බ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත හැටියට කටයුතු කරන්නේ. ඔහු ඇත්තටම යාපනයේ සංචාරයක් කළා. ශ්‍රී ලංකාව කොයි ආකාරයකට මේ බිම්බෝම්බ නිෂ්ක්‍රිය කරන කියන කටයුත්ත පිළිබඳව ඒ ගැන සොයා බැලීමක් කරන අතරතුරේ තමයි මේ විශේෂයෙන්ම නුවර මේ අර්බුදය ඇති වුණේ. ඒ එක්කම ජිනීවා නුවර හුසේන් කුමරු ඔහුගේ ප්‍රකාශයේදී මේ කෝලාහලය සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කරා. ඉතින් මෙහිදී ඔහු ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් නිසියාකාරයෙන් කටයුතු නොකිරීම මේ විදිහට මේ ජනවාර්ගික ආරවුල තවදුරටත් ඉදිරියට ඇදී යන්න හේතුණයි කියලා. ඔහුගේ කතාවේ හරය වුණේ ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් ජනවාර්ගික කොටස් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොරොන්දු වෙච්ච කරුණු ඉෂ්ට කිරීමට ගොඩක් කාලයක් අරගෙන තියෙනවා. මෙතෙක් කල් ශ්‍රී ලංකාව ගත්ත පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්නට බෑ. ඒ නිසාවෙන් මීට වඩා ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත් වීමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවශ්‍යයි කියලා.
මේ අමල්, එතකොට අපි දන්නවා දැන් සෑහෙන කාලෙක ඉඳන් විශාල මේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා ලංකාවට. විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ කාර්යාවලියට අන්තර්ජාතික විනිසුරුවරුන් මැදිහත් විය යුතුයි. ලංකාව මේ සම්බන්ධව මේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව අධිකරණමේ ක්‍රියාමාර්ගයකට විදේශීය අතපෙවීම අවශ්‍යයි කියන කාරණාව සම්බන්ධයෙන් ලංකාවේ නීතිමය පද්ධතිය පිළිබඳව සෑහීමකට පත්වෙන්නට බැහැ මේ සම්බන්ධව යුක්තිය ඉටු කරලීමේ කාර්යාවලියේදී කියන කතාව සෑහෙන කාලයක සිටන් නැගෙන මතවාදී තත්වයක් මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී. දැන් එතකොට මානව හිමිකම් මහකොමසාරිස්වරයා සයිඩල් හුසේන් මේ සම්බන්ධවත් අවධානයක් යොමු කළා තිබුණද ඔහුගේ ප්‍රකාශයේ?
ඔව් දිලුක්ෂ, ඔහු ඇත්තටම අවධාරණය කළා තියෙනවා ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් ඒ කටයුතු කරන්නේ නැත්නම්, දිගින් දිගටම පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්නම් එහෙනම් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. වගවීම ක්‍රියාවට නංවන්න ජාත්‍යන්තර ප්‍රජාව තමන්ගේ ඒ අයිතිය ක්‍රියාවට නංවන්න ඕන, ශ්‍රී ලංකාවට ඍජුවම මැදිහත් වෙන්න ඕනේ කියන කාරණාව තමයි ඔහු නැවතත් අවධාරණය කළා තියෙන්නේ.
මැදිහත් වීම කියන්නේ අමල කියන්නේ නීතිමය වශයෙන් මැදිහත් වීමද? මොකක්ද ඔහු මැදිහත් වීම කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ?
මෙතන අතර ඔහු හඳහන් සඳහන් කළා තියෙන්නේ යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් කියන වචනේ තමයි ඔහු පාවිච්චි කළා තියෙන්නේ. නමුත් ඒක ඒ පිළිබඳ අර්ථකථනයක් දක්වලා නැහැ. කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකාවට මැදිහත් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ මේ වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව ඍජුවම සඳහන් කළා නැහැ. නමුත් ඔහු කියන්නේ ශ්‍රී ලංකාව වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා ඍජුවම අතපෙවීමක්, ඇඟිලි ගැහිමක්. මොකද ශ්‍රී ලංකාව දිගින් දිගටම කියලා තියෙනවා ජාත්‍යන්තර ඇඟිලි ගැහිමකට ඉඩ දෙන්නේ නැtei කියලා. නමුත් සයිඩ් කුමරු කියන්නේ ශ්‍රී ලංකාව මේ පොරොන්දුව ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ පිළිබඳව ඍජු ක්‍රියාමාර්ගයක් ජාත්‍යන්තර ප්‍රජාව ගන්න ඕනේ කියලා.
පසුගිය සතියේදී මේ අතුරුදන්වූවන් සෙවීම සම්බන්ධ කාර්යාල පනත මීට කලින් සම්මත වෙලා තිබෙන වසර 2016 ඒක බලාත්මක වුණා. ඒ සඳහා නිලධාරීන් 7 දෙනෙකු පත් කරනු ලැබුවා පසුගිය සතියේදී. අපි ඒ සම්බන්ධව සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමසුමින් කතාබහට ලක් කළා. ඒ අතරතුරේදී දැන් මේ නුවර කලබල අස්සේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. මේ බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කරලීම වැළැක්වීමේ පනත සංශෝධන රහිතවම සම්මත වුණා කියලා. මේ සම්බන්ධව අපි වැඩිතුර තොරතුරු දැනගන්න කැමතියි.
දිල්ලක්ෂ ඇත්තට මේකත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගොඩක් කල මේක ඇත්තටම ජාත්‍යන්තර සම්මුතියකට ශ්‍රී ලංකාවේ නීතිය අනුකූල කිරීම පමණයි මෙතන සිද්ධ වෙන්නේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ කියන ඒ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීතියට ඇතුළත් කිරීමක් තමයි මෙතන සිද්ධ වුණේ. මෙතන ඇත්තටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් හිටපු නැති අවස්ථාවක තමයි මේ විදිහට මේක සම්මත වුණේ. මේකට විපක්ෂයේ නම් ඔවුන් සංශෝධන ගෙනෙන්න ඕනේ කියන යෝජනාව ඔවුන් කළා තිබුණා. නමුත් අනෙකුත් ප්‍රශ්න මැද්දේ මේ පනත සාකච්ඡාවට ගැනීමත් ඒ වගේම මේක ඡන්දයකට ඉදිරිපත් කිරීමත් තුළදී විපක්ෂයත් ඇත්තට මෙතන ඒ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නට යොමු වෙලා තිබුණේ නැහැ. එවැනි වටපිටාවක තමයි මේ පනත සම්මත වෙන්නේ. ඉතින් මෙතන විපක්ෂයේ චෝදනාව උනේ මේ පනත සම්මත කිරීම තුළින් අතීතයට බලපාන ආකාරයට නීති ගෙනල්ලා මේක ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට අවාසි වෙන විදිහට මේ පනත ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් මෙතනදී කථානායකවරයාත් ඒ වගේම රජයත් ප්‍රකාශ කළා මේ පනත සම්මත වෙන්නේ අතීතයට බලපාන ආකාරයට නෙමෙයි, මේ පනත සම්මත වුණෙන් පස්සේ තමයි මේ පනත යටතේ කාට හරි නඩු පවරනවා නම් එහෙම නැත්නම් දඬුවම් දෙනවා නම් කරන්නට වෙන්නේ මේ පනත ක්‍රියාත්මක වෙච්ච දවසේ ඉඳලා තමයි කියලා. ඒ කියන්නේ අතීතයේදී වෙච්ච අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේ පනත ක්‍රියාත්මක කරන්නට බැහැයි කියලා.
ඔව්, දැන් පක්ෂ විපක්ෂව ඡන්ද කොයි වගේ ප්‍රමාණයකද තිබුණේ මේ පනත සම්බන්ධව?
ඇත්තරම දිරුක්ෂි මේක මන්ත්‍රීවරු 53ක් තමයි මේ පනතට පක්ෂව ඡන්දය දුන්නේ. මේට විරුද්ධව ඒ අවස්ථාවේදී ඡන්ද දෙන්න හිටියේ 16 දෙනෙක් පමණයි.
හොඳයි, එහෙමනම් අද ලෝවටා විදේශ විත්ති සංග්‍රහයෙන් අපි විශේෂිත අවධානයට ලක් කළේ ලංකාවේ ඇතිවලා තියෙන තත්ත්වය සම්බන්ධව අන්තර්ජාතික ප්‍රජාවගේ මාධ්‍යයේ සහ අන්තර්ජාතික සංවිධානවල කොයි වගේ අවධානයක්ද තිබුණේ කියලා, ඒ වටා සබඳුණු කාරණා පිළිබඳව තමයි අපේ අද විශේෂිත අවධානයට ලක්ුණේ විදේශ විත්ති සමාලෝචනය තුළින්. ලෝවටා විශේෂාංගයට මෙවරත් මේ තොරතුරු රැගෙන අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල්, එහෙමනම් ස්තුති, අපි ලබන සතියේ හම්බවෙමු සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි. We'll be right back.